నివేదన. శ్రీలంక ప్రజాతాంత్రిక సమాజ్వాదీ జనరజే ఆండుక వ్యవస్థావే హెత్త నమేని వ్యవస్థా ప్రకారవ ఇస్సై విశేఖ సెప్టెంబర్ ఋషిదేవన దిన మవిసిన్ పారిభోగిక కటిగుత పిలమద అధికారీ సంశోధన నియమతి పనక్కెటుంపతి సహతికే సతహ కర్లద భావ తన్వీమటి కెమెత్తిన్ పార్లమెంటు మంత్రి గారు రణిల్ విక్రమసింగ మహతా విసిన్ ఇస్సై విశేఖే సెప్టెంబర్ మాస హత్తన దిన వరప్రసాద ప్రశ్నటతి పార్లమెంటుయేది మతకరణలద కరుణు ఆచార్య ధర్మ సహ వరప్రసాద పిలమద కారక సభావట యొమ కిరీమ సందహా యోజనామక్ ఇదిరిపత్ కల హకియ. ඉපිලේකනාදී පිළිගැන්වීම 2018 අංක 19 තරණ ජාතික විගණන පනතේ 34 වන වගන්තිය ප්‍රකාරව ජාතික විගණන කාර්යාලය විසින් සකස් කරන ලද මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සමග ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2022 අයවැය අසමින්තුව සභාගත කරමු.
ගරු කථානායකතුමනි, එකියාවේ අස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා
කළේ. ඉපිලේකනාදී පිළිගැන්වීම ගරු කම්කරු එමුතුමා.
ගරු පතනායකතුමනි, 1956 අංක 44 දන ස්ත්‍රීන් තරුණ අය සහ ළමයින් සේවයේදී මේ පනතේ 20 වගන්තිය සමග කිය යුතු 31 වගන්ති යටතේ කම්කරු අමාත්‍ය විසින් සාදන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේ තීම කළ යුතුයි මම යෝජනා කරමි.
කර්මාන්තමත්තුමා.
ගරු කථානායකතුමනි, 2020 වර්ෂ සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2020 වර්ෂ සඳහා වේවැල් පිත්තල මැටිලි බඩු සහ ග්‍රාමි කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු ඉඩම් ඇමතුමා.
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන සාධක වාර්තාව, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මිනුම් දෝරු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සහ 2020 වර්ෂය සඳහා ඉඩම් අමාත්‍යාංශය ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
කාර්ය සභා වාර්තා පිළිගැන්වීම වරාය හා නායක කටයුතු අමාත්‍යාංශයේ ප්‍රදේශ කාර්යක්‍රම.
ගරු කථානායකතුමනි, වරාය හා නාවික කටයුතු වෙළඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ 2015-2016 වර්ෂය සඳහා සීමා සහිත ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්, 2018 වර්ෂය සඳහා ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්, 2019 වර්ෂය සඳහා ජය කන්ටේනර් ටර්මිනල් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් සහ 2016-2017 වර්ෂය සඳහා සීමා සහිත ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාවන් මම මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා.
බලශක්ති කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රදේශ කාරක සභාව.
ගරු කථානායකතුමනි, බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට යොමු කරන ලද කංජ තෙල් සම්පත් පනත් කෙටුම්පත 2017 වර්ෂය සඳහා සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2019 වර්ෂය සඳහා ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම නිමල් ලංසා මැත්තුමා. මොහන් ප්‍රියදර්ශන සිල්වා මැත්තුමා. මනුෂ්‍ය නානායක්කාර මැත්තුමා.
ගරු කථානායකතුමනි, අහංගම දික්කුඹුර යහලවත් යන ප්‍රදේශයේ පදිංචි පීකේ සේනානායක මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, ආංගම කතුළුව අලවතුගොඩ ලේක් වී පාක් යන ලිපිනෙහි පදිංචි HD රත්නසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
කරු හේෂා විතානගේ මැතිතුමා.
කරු කතානායකතුමනි, ඇඹිලිපිටිය මොරකැටිය නුගේ හරස්පාර අංක 33-93 ඉරක් පහදරන ස්ථානයෙහි පදිංචි ඒ ඉදිරිසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සම් පිළිගන්නා.
ගරු ලලිත් එල්ලාවල මැතිතුමා.
ගරු කතානායකතුමනි, හොමගම පිටිපෙන උතුර අංක 51 දරණ ස්ථානයේ පදිංචි කළුතන්තියේ කපිල මාතංග පෙරේරා මහතාගේ පෙස්සම ඉදිරිපත් කරනවා.
මිලාන් ජයතිලක මැතිතුමා.
ගරු කතානායකතුමනි, මල්වාන යබරළුව අංක 134 දරණ ස්ථානයේ පදිංචි එච්.පී. සෝමතිලක මහතාගෙන් ලැබුණු පෙස්සමද පිරිඳිවැල කුට්ටිවිල අංක 182 දරණ ස්ථානයේ පදිංචි ජේ.ඒ.පී.කේ සෙනවිරත්න මහතාගෙන් ලැබුණු පෙස්සමද පිළිගන්නවමු.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. ඔව්,
මම ඔබතුමාගේ අවස්ථාව ඉල්ලනවා කෙටි වරප්‍රසාද ප්‍රශ්නයක් ගැන සඳහන් කරන්න. මොකද මං දවල් මේ ස්ථානයේ නැති නිසා. විශේෂයෙන්ම රජයේ දැන් අපිට දැනුම් දීලා තියෙන්නේ, ඒවා ක්‍රියා කළා තියෙන්නේ මේ පාස්කු ඉරිදා සම්බන්ධ සියලු දෙනාටම විරුද්ධව නඩු දාලා තියෙනවා ජීවතුන් අතර හිටපොය. ඒ හැම එක්කෙනා පිළිබඳ දැන් නඩු ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. පොලිසිය විභාග අවසන් කළා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ඒක ඉදිරියට නඩු ඉදිරියට ගෙනියන්න තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී එක කොටසක් වැරදිකරුවන් හැටියට නඩු දාලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපේ සභාවට බලපාන ප්‍රශ්නේ තමයි මේ එක මන්ත්‍රීවරයෙක් විචාර්ඩ් බදුදීන් මන්ත්‍රීතුමා දැන් අත්අඩංගුවේ රඳවා ගැනීමේ නියෝගයක් ඇති තමයි තියාගෙන ඉන්නේ. දැන් මේ නඩු දානවා නම් එතුමා වැරදිකාරයෙක් නේ, එතුමාට විරුද්ධ සාක්ෂි තියෙනවා නම් එතුමාට දැන් නඩු දාලා මේ නඩුවෙම ගෙනියන්නේ. එතුමාට නඩු සාක්ෂි නැත්තම් පිට කරන්න. මේක තියෙන්නේ මේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ, මේ සභාවේ ප්‍රශ්නයක්. මන්ත්‍රීවරයෙක් විශේෂයෙන්ම අත්අඩංගුවේ ඉන්නවා නම් එන්න ඒ පිළිබඳ චෝදනා තියෙනවා. හරි, මාසයක් දෙකක් යනවා විභාග කරලා බලන්න. ඊට වඩා දැන් එහෙම කරන්නේ නැත්තම් අපිට මේ ගැන අහන්න සිදු වෙලා තියෙන. ඉතින් විශේෂයෙන්ම මම ඔබතුමාට ඉල්ලා සිටින්නේ නීතිපතිතුමාට ලියලා අහන්න දැන් තියෙන සාක්ෂි අනුව මෙතුමාට විරුද්ධව සාක්ෂි දාන්න පුළුවන්ද නැද්ද? දෙවනුව අපි දැන් ත්‍රස්තවාදයට මේ රඳවා ගැනීමේ නියෝගයක් තියෙන මන්ත්‍රීවරයා දැන් තියාගෙන ඉන්නේ මේ නඩුවකට සම්බන්ධ වෙලා පරීක්ෂණයට ඇඟිලි ගහකේ. එහෙම සාක්ෂි තියෙනවා නම් ඒ සාක්ෂිත් ඉදිරිපත් කරන්න. මොකද මේ සභාවේ මන්ත්‍රීවරයෙක් නඩුවකට ඇඟිලි ගහනවා නම් ඒක විරුය, ඒක ප්‍රධාන ප්‍රශ්නයක්. ඒත් මට මේක මතු කරන්න සිදුුනේ මේ සම්පූර්ණ කාලය අපරාධයේ සිදුවුණු කාලය තුළදී එතුමා අත්අඩංගුවේ හිටිය රඳවා ගැනීමේ නියෝගයක් යටතේ. ඒ නිසා එතුමාට විරුද්ධව එතුමා එහෙම කළා තියෙනවා නම් ඒ සාක්ෂිත් අපිට දෙන්න. එහෙනම් වරප්‍රසාද කොමිසමට දාන්න පුළුවන්. නැත්තම් ඒව ඉවත් කරන්න. මොකද මං හිතන්නේ මහේත්‍රාතුමියට ඉදිරිපත් කරපු සාක්ෂි මේ සභාවටත් ඉදිරිපත් කරන්න උවමන. මං කියන්නේ ඒ වගේම දැන් අර කොමිසමේ වාර්තාවෙත් කොටසක් ඉදිරිපත් කළා නෑ. මං හිතන්නේ කොටසත් පාර්ලිමේන්තුවට සම්පූර්ණ වාර්තාව දෙන්න ඕනේ. ඒක රටේ තියෙන මේක සමහර ප්‍රශ්නත් අඩු වෙනවා. ඒ සම්පූර්ණ වාර්තාව දෙන්නේ නැත්නම් අපිට කියන්නේ ඒක නම් මම වැඩි දුරට මෙතන කතා කරන්නේ නැහැ. අපේ සමහර විපක්ෂ නායකවරුන් මෙතන නැහැ. අපි වෙන වෙලාවක ඒක අරගෙන වාර්තාව ගැන. මොකද මෙතන මේ සාක්ෂි කොහොමද අරගන්නේ? මම තව එක උදාහරණයක් දෙන්නම්. මේ පොලිසිය නියෝජ්‍ය පොලිස්පතිවරු ඒ වගේම පොලිස් අධිකාරීවරුන්ට විරුද්ධවත් නඩු දාලා තියෙනවා. මම එකක් කියන්නුනේ, එදා මමයි බාරව හිටියේ. මේ නියෝජ්‍ය පොලිස්පතිවරු අධිකාරිය කරන්න තියෙන සියලු දේම හොඳට කරා. මට නම් කියන්න බෑ ඒගොල්ලෝ නකිරුවා කියලා. අනික එතන කියන්නේ මේ චක්‍රලේඛනයේ ක්‍රියාත්මක නිකුයි. චක්‍රලේඛයෙන් පස්සේ සාකච්ඡා තිබුණා. එදාට වෙන වැඩ කටයුත්තක් එතුමන්ලා දීලා තිබුණා. ඒ තමයි මේ සතියන්තයේ තමයි සිංහල අවුරුදු තිබුණේ. සිංහල අවුරුද්දෙන් පස්සේ පළවෙනි සතියන්තේ මේ සතියන්තේ. සෙනසුරාදා රෑ මං හිතන්නේ සංගීත සාද්දාට ගණනාවක් තිබුණා. ඔය බෙන්තොට පැත්තෙත් එකක් තිබුණා. මට මතකයි මං ඒ ළඟ හිටියේ. ඉරිදා වැඩියෙන්ම තු ඉරිදා උදේ තිබුණේ සයිකල් රේස්. ඉතින් මං හිතන්නේ අධිකරණ ඇමතුමා බලන්න ඕනේ මේ කොහොමද. ඔබතුමා දන්නවා එදා කොළඹ තිබුණ උත්සව ටික. අපි දන්නවා ගම්පහ තිබුණ ගම්පහ තියෙන උත්සව. ඉතින් මං හිතන්නේ නීතිපතිතුමා මේවා සලකලා බලන්න ඕනේ. මේ අය රජයේ කිව්වේ නිසා තමයි මේ උත්සව ඔක්කොම කරගෙන ගියේ. ඒ වගේ අපි කිව්වේ ගමන් නැවැත්තුවා. මම එකක් කියන්නේ, ඉරිදා මමයි හිටියේ, මට නම් කියන්න බෑ ඒගොල්ලෝ වගකීම් අත්හැරියා කියලා. ඒ නියෝජ්‍ය පොලිස්පතිවරු එහෙම කොළඹයි ගම්පහයි දෙකේ මේ වැඩ කටයුතු කරා. ඉතින් ඒකයි මං කියන්නේ මේ සාක්ෂි දේ ඒගොල්ලේ ප්‍රශ්නේ තියෙනවා. විශාද බදුදීන් මහත්මයාගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපිට අඩු ගන්න මේ සභාව අපිට පොලිසිය ගැන අහන්න බෑ. මම නිකන් උදාහරණයක් දුන්නේ. ඒත් මේ මන්ත්‍රීතුමා ගැන අපිට අහන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. නැත්තම් අපේ වරප්‍රසාද ඊළඟ සැරේ අපිවත් අරගෙන යයි දන්නේ කෙනෙක්ගේ නඩුවට උදව් කරන්න ගියා කියලා. මේකයි ප්‍රශ්නේ. පොලිසියට කතා කරන නඩු කෙනෙක්.
ඔව් සුදි. අපි ඒ සම්බන්ධයෙන් හොදායම් කරනවා. ඔව් මුසමිල් මන්ත්‍රීතුමා.
මනේ මේ අපේ පාර්ලිමේන්තුවේ වාහන අවභාවිතාවක් ගැන කියන්න තමයි මම මේ අවස්ථාව ඉල්ලගත්තේ. විශේෂයෙන් මේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට දීලා තියෙනවා WPKY3628 කියන වාහනේ. ඉතින් මේ වාහනයට සාමාන්‍යයෙන් මාසිකට රුපියල් 117,000 විතර ඉන්ධන ගහලා තියෙනවා. ඒ වගේම 2020 සැප්තැම්බර් මාසේ ඉඳන්ම මේ වාහනේ පාවිච්චි කරලා තියෙනවා. හැබැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නෙවෙයි පාවිච්චි කරන්නේ වෙනත් මන්ත්‍රීවරේ. මම දන්න විදිහට ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා තමයි පාවිච්චි කරන්නේ. එතකොට එතුමට මේක අයිතියක් නැහැ. එහෙම පාවිච්චි කරන්න කර කොතනායකතුමනි මම ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් දැන් ටයර් ඉන්ධන මේ සියල්ල පාර්ලිමේන්තුවෙන් මේ මුදල් ලබා දීම සිද්ධ කරන්නේ. එතකොට ඒක සම්පූර්ණයෙන්ම මේ වාහනයක් අවභාවිතා කිරීමක් මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
හරි බොහොම ස්තුතියි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඌ ලක්ෂණ කිරියා දන්තුවා.
මං දන්නේ ආන දෙයක් නැති නිසා අහපු දෙයක් වගේ මේ උදේ පාන්දර වාහනයක් එහෙම තියෙනවා. නමුත් ඒක මේ පාර්ලිමේන්තුවෙන් පඩි ලබන එකෙක් එයාගේ නමෙන් තියෙන්නේ අපේ කාර්ය මණ්ඩලේ.
හරි අපි ඒ ගැන
සොරි. අනිත් එක
ඕක අනවශ්‍ය.
උදේ පාන්දර සිල්ලර දේවල් යන්නේ.
හරි
තුට්ටු දෙකේ දේවල් අද 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 පත්තරේ තියෙනවා. අද පත්තරේ තියෙනවා මේ පාලක පක්ෂයේ ඥාතීන්ගේ ගිනුම් හෙලිදරව් වෙලා.
හරි
ඒකට කතා කරන්න මේ 10,000 ගන්නේ මෙයා
මේ. හරි ඒ අනවශ්‍ය වාදයට යන්න ඕනේ නැහැ. ඔක උතරින් නතර කරන්න. හරි ඒක ගැන අපි හොයලා බලන්න. ඔව් ඔබතුමාගේ නම කිව්ව නිසා තමයි ඔබතුමාට අවස්ථාව දුන්නේ. ඔව් ඉතින් ඒක නවත්තාව දුන්නේ.
අර කතාදාගෙත් උඹනේ මේ ස්ටාෆ් මෙම්බර් කෙනෙක් ඉන්දර වාහන පාවිච්චි කරුවා කියලා ඉන්දර 10,000.
ඒක වෙනම
අද පත්‍රයේ තියෙනවා ඇමරිකන් ඩොලර් බිලියන 163ක්.
ඒක
163ක් හොර ගිනුම් වල දාලා එළි වෙලා එව්ව ගණන්.
හරි ඒක තියාගන්න. ඒක ඇති. ඉතින් ඔබතුමාට දුන්නනේ වෙලාව. දැන් ඔබතුමාට දුන්නා. දැන් ඊළඟ විපක්ෂණය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කතා කරන්නේ.
මම කැමති යෝජනා කරන්න අපේ සභානායකතුමාටත් මෙහෙම වාහනයක් ගන්න ප්‍රශ්නයක් තියෙනවා. හවුස් කමිටිය හරි කොහේ අරගන්න. නැත්තම් වෙන්නේ මේ පැත්තෙන් වාහන ගත්තම මේ පැත්තෙන් වාහන ගන්න මේ ඔක්කොම අන්තිමට සභාවට හොඳ නැති එකක්. ඔය තියෙන ඒවා ටික වෙනම කතා කරගන්න.
හරි. ඉන්න මුසාවිල් මන්ත්‍රීතුමා කියන්නේ
කථානායකතුමනි මම කිරියල්ල මන්ත්‍රීතුමාට නෙමෙයි දෝෂාරෝපණය කරේ. ඒ වාහනේ පාවිච්චි කරන්නේ වෙනත් මන්ත්‍රී කෙනෙක්. ඔහුට මේක අදාළ නැහැ. ඒ නිසා තමයි මම ඔබතුමාගෙන් පාර්ලිමේන්තුවේ මුදල්නේ මේ පිළිබඳව පරීක්ෂණයක්
කරලා බලන්න. ඒ ගැන සොයලා බලන්න. දැන් අනවශ්‍ය විවාදයකට යන්න උවමනා නැහැ. ඔව් ගයන්ත
කථානායකතුමනි මට එහෙම වාහනයක් ලැබිලා නැහැ. විපක්ෂ නායකතුමාට තියෙන විපක්ෂ සංවිධායකතුමාට තියෙන කාර්ය මණ්ඩලයක්. ඒ කාර්ය මණ්ඩලයේ කෙනෙක් එක පොට වරද්දගෙන මේ මාව පටලෝගෙන.
හරි හරි බොහොම ස්තුතියි. අද මේ විශ්සරේ අපි කතා කරමු. හරි. ඔව් ක්‍රියල් තුමා.
අපේ මම ඔබතුමාට කීප වතාවක් කියලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාට ඔබතුමා. ඔබතුමා රජතුමාගේ යනවත් ආණ්ඩුවේ යනවත් පිළිපදින්න ඕනේ නැහැ. එතකොට මේ එතකොට අපේ මේ රිෂාඩ් මන්ත්‍රීතුමා පක්ෂ නායකයෙක් අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ කිසිම චෝදනාවක් නැහැනේ. ඔබත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ
අපි ඒකන
ප්ලීස් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා. මෙහෙම මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගත්තාම ඔබතුමාට අයිතිය තියෙනවා ලියලා අහන්න. ගරු හිටපු අගමැතිතුමත් කිව්වේ ඒකයි.
මම අහලා තියෙන්නේ. ඉන්න.
දැන් හොඳයි.
ඔව් හිටපු අගමැතිතුමා.
කථානායකතුමනි මම ආණ්ඩුවෙන් ඉල්ලලා සිටිනවා මේ හාල් මෝල් හිමියන්ගේ ප්‍රකාශ ගැන කියන්න. මොකද අපි දැනගන්න කැමති කවුද රට ගෙනියන්නේ කියලා. කැබිනට් මණ්ඩලයේද හාල් මෝල් හිමියන්ගේ සංගමයේද කියලා. කොහොමත් ආණ්ඩුවෙන් හෙට නැත්තම් අනිද්ද ප්‍රකාශයක් කරොත් මේ පිළිබඳව අපි එතනින් යන්න පුළ රටේ අහන ප්‍රශ්නයක්. මොකද හාල්මිල
කුමාට අපි ගරු කරනවා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ඇටියට. නමුත් එතුමාට වෙන සාකච්ඡාවකට යන්න තියෙන නිසා සියලු ප්‍රශ්න අහන්න අවස්ථාව දීම නම් වැරදි. ගරු අගමැතිතුමාත් මම හිතපු අගමැතිතුමා යලිත් මම ඔබතුමාට ගෞරවයෙන් විසින් මගේ පාසල් මිත්‍රයා please let us maintain the normal procedures of the house unless it's very urgent don't waste the time of parliament speaker
ghoshadi sm marikan mattuma
hetum weda katitu karagena yan ahanna katha
hari ghoshadi sm marikan mattuma prashne handa
man ahanawa garu katha nayaka thumani
හරි 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 ඒක එහෙම කරා ඔව්
අහනවා
ඔබතුමා මරිකර් මන්තුමා ළඟ
මම අහනවා කිව්වනේ මම කිව්වා මම අහනවා ප්‍රශ්න කියලා
හරි ආ එහෙනම් එමෙතුමා උත්තර දෙන්න අධ්‍යාපන එමෙතුමා උත්තර දෙන්න
අර කතානායකතුමනි ගරු එස්.එම්. මරිකාර් මැතිතුමාගේ ප්‍රශ්නය අයන්න එක පිළිතුර මෙම පන්සලේ වාණිජ පාදී අපොසු උසස් පෙළ වාණිජ විෂය ගැන්වීම ඉංග්‍රීසි චිත්‍ර කලාව දමිල නැත්නම් දෙවන භාෂාව සඳහා ගුරු පුරප්පාඩු නොමැත. නමුත් රෝමානු කතෝලික විෂය සඳහා ගුරු බෞද්ධගේ පුරප්පාඩුවක් ඇති අතර මෙම පුරප්පාඩු තොරතුරු 2021-04-09 වෙනි දින බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේදී පැවති ගුරුතුලනයේදී හඳුනා ගන්නා ලදී. උපාධිධාරී අභ්‍යාසලාභීන්ට නුදුරේම පත්වීම දීම සඳහා දැනට කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. ඒ අනුව හඳුනාගෙන ඇති උපාධිධාරීන් අතරින් විෂය සඳහා සුදුසුකම් ගැලපෙන උපාධිධාරීන් ලබා දීම සඳහා බස්නාහිර පළාත් සභාවට දන්වා ඇත. ඒ අනුව ලබා දිය හැක. අයන්න දෙක ප්‍රශ්නයට පිළිතුර කොළඹ 15 ශාන්ත අන්තෝනි බාලිකා මහාවිද්‍යාලයේ එක් අනධ්‍යයන සේවකයෙකු පාසල් කාර්ය සහායක තනතුරේ සේවය කරන අතර ඔහු මේ වර්ෂයේදී විශ්‍රාමයට නියමිතය. පාසල් මුරකරු, කම්කරු, පුස්තකාල සේවක යන තනතුරු පුරප්පාඩු පවතී. පළාත් සභා මගින් පුරප්පාඩු පුරා සපුරාලීමට දන්වා ඇත. අයන්න පිළිතුර මෙම පාසල බස්නාහිර පළාත් සභාවට ඇත් පාසලකි අනද්දින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා බහුකාර්ය සාධන බලකාය මගින් දැනට පුහුණුව අවසන් කර යොදා ඇති සේවකීන්ගෙන් පුරප්පාඩු පිරවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවති. අයන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේ ගරු ඇමතිතුමා දන්නවා, දැන් පළාත් සභාව ක්‍රියාත්මක තත්වයේ නැහැ. දැන් දේශපාලන අධිකාරියක් එතන නැහැ, ආණ්ඩුකාර බලයකින් ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ කොළඹ නගරයේ වතු නිවාස සහිත සංස්කෘතියක් දිගින් දිගටම බිහි වෙලා තියෙන මේ අධ්‍යාපනය දියුණු කරන්නේ නැති නිසා. උදාහරණයක් විදිහට මේ උතුරු කොළඹ මේ පාසල අයිති ප්‍රදේශය මේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන මැතිවරණ කොට්ටාස 15 ජාතික පාසලක් නැති එකම මේ ඒරියා එක. එතකොට හිටපු අධ්‍යාපන ඇමති අපේ ජීඑල් පීරිස් ඇමතිතුමා පොරොන්දු වුණා අර ජාතික පාසල් 1000 නම් කරනකොට උතුරු කොළඹ ගැන සලකා බැලීමක් කරනවා කියලා ඉවරලා. විශේෂයෙන්ම ඔබතුමා කොළඹ දිස්ත්‍රික්කේ නියෝජනය කරන මට මතකයි, මැතිවරණය ගණන් කරනකොට ඔබතුමා මනාපලයිස්තුවේ ජයග්‍රහණය ආවේ මැද කොළඹ උතුරු කොළඹට. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ කොළඹ වතු සංස්කෘතියෙන් මේ ජනතාව එළියට ගන්න අධ්‍යාපනය දියුණු කිරීම සඳහා උතුරු කොළඹ ප්‍රදේශයට දක්වන විශේෂ අවධානය මොකක්ද කියලා ඔබතුමා කැමති නම් පැහැදිලි කරන්න.
ජාතික පාසල් 1000ක් අලුතෙන් හඳුනා දීමේ වැඩසටහන යටතේ මේ වෙනකොට පාසල් සියල්ල හඳුනාගෙන ඒ පළාත් කලාප 99 හැටියට දැනට ඒ සඳහා අවශ්‍ය දැන්වීම් පවා කළා අවසානයි. ඒ වගේම මේ වර්ෂයේ තුල ලබා දෙන මිලියන 2 ප්‍රතිපාදන ලබා දීම සඳහා දැනුම් දීම් කරලා සමහර පාසල් වල ඉදිකිරීම් කටයුතුත් ඒ මිලියන 2කට අදාළව අවසන් කළා තියෙනවා. මගේ මතකයේ හැටියට මට එකවර උත්තර දෙන්න බෑ ඔබතුමා අහපු මේ ප්‍රශ්නේ නිසා. නමුත් උතුරු කොළඹ ආසනේ මෝදර ආනන්ද විද්‍යාලය, කොටහෙන කුමර විද්‍යාලය, ඩිලාසල් විද්‍යාලය, මගේ මතකයේ හැටියට සාන්ත අන්තෝනි විද්‍යාලයේ මේ පාසල් හතරම ජාතික පාසල් කිරීම සඳහා දැනට තෝරාගෙන තිබෙනවා.
ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය වෙනුවට මම ඇමතිතුමාට අපි දෙන්නම කොළඹ දිස්ත්‍රික්කේ හින්දා මම ඔබතුමාට යෝජනාවක් කරනවා. මොකද මැතිවරණ කාලේ අපේ දිනස් ගුණවර්ධන මැතිතුමා ඔබතුමාලා ඔක්කොම කොළොන්නාවට එනවා ඡන්දේ මේ ව්‍යාපාර සඳහා. දැන් එහෙ තියෙන ජාතික පාසල් දෙකයි. ඒකෙනොත් එකක් අක්‍රීයයි. දැන් එකක් නම් කරලා තියෙනවා සේදවත්ත සිද්ධාර්ථ මහාවිද්‍යාලය. එනිසා මේ ජනගණත්වයේ අධික ප්‍රදේශයක් වෙච්ච කොළොන්නාව දැන් අවට තියෙන කඩුවෙල මාර්ගම කෝට්ටේ විශේෂයෙන්ම ජයවර්ධනපුර ව්‍යුහ කලාපය ගත්තමත් ඒගොල්ලෝ ඔක්කොම බෙදා ගන්නවා පළාත් සභාවේ. මේ කොළොන්නාවට තමයි අඩු සැලකිලින්නේ. එනිසා මුල්ලේරියාව රාහුල විද්‍යාලය, මුල්ලේරියාව සරච්චන්ද්‍ර විද්‍යාලය, ඒ වගේම කොටිගාවත්ත සෝමාදේවි බාලිකා විද්‍යාලයත් ජාතික පාසල් බවට පත් කරන්න ඔබතුමාට මම යෝජනාවක් කරනවා. ඒ සඳහා අවශ්‍ය සහයෝගය අපි ලබා දෙන්න. මොකද හේතුව දැන් පෞගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල, පය ශිෂ්‍යත්ව ප්‍රතිඵල අරගෙන බැලුවමහත් සහ විෂය බාහිර ක්‍රියාකාරකම් වලත් විශේෂ ස්ථානයන් මේ අරගෙන තියෙනවා. එනිසා ඒ පාසල් වල ඉඩ ප්‍රමාණයන් තියෙනවා, ගොඩනැගිලි හදන්න පුළුවන් මේ සහ මධ්‍යම පාන්තික ජනතාව කියන්නේ. ඉතින් මම ඔබතුමාට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේකට මැදිහත් වෙන්න කියලා. මේ අධ්‍යාපන අමාත්‍යතුමාටත් මම කියනවා මේ එතුමත් කොළඹ දිස්ත්‍රික්කේ මේකට මේ දායක වෙන්න කියලා ඉල්ලීමක් කරනවා.
දිස්ත්‍රික්ක විතරක් නෙවෙයි, ඉතිහාසයේ එතුමාගේ ලොකු සම්බන්ධතාවයක් තියෙනවා කොළොන්නාව වාසනේට. ඒක මම කියන්නේ නැහැ, ගරු හිටපු අගමැතිතුමා දන්නවා. ඒ වගේම ඔබතුමා සඳහන් කරපු යෝජිත පාසල් තුනෙන් ඔය මුල්ලේරියාවේ ඉදිරිවිර සරච්චන්ද්‍ර විද්‍යාලය ආරම්භ කළේ මම ප්‍රධාන ඇමතිත්වයේ ඉන්න වෙලාවේ. ඒක නිසා අපි ඒක අනිවාර්යයෙන්ම ජාතික පාසලක් කරන්න, අනිත් දෙකත් සලකා බලන්නම් තොරතුරු ලබාගෙන පළාත් සභාවේ.
ඔය ස්තුතියි රෝහිණී කුමාරී විජයරත්න මෙතනිය.
මම අහනවා ගරු කතානායකතුමනි,
අධ්‍යාපන ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, ගරු රෝහිණී කුමාරී විජයරත්න මන්ත්‍රී තුමියගේ ප්‍රශ්නයට පිළිතුරු අයන්න එක ශිෂ්‍ය උපදේශන ගුරුවරුන් බඳවා ගැනීම පිණිස පැවති තරඟ විභාගයට පෙනී සිටි මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 8384කි. පිළිතුර එම විභාගයේ සමත් වූ සංඛ්‍යාව 6746කි.
ඊට පස්සේ
උන පිළිතුර මධ්‍යම පළාත හැර ජාතික පාසල් සහ වයඹ සහ සබරගමු පළාත සඳහා ශිෂ්‍ය උපදේශන ගුරු විභාග සමත් වූවන්ට දැනටමත් පහත් සඳහන් පරිපත්තීම් ලබා දී ඇත. පාසල් වර්ගය ජාතික පාසල් සිංහල මාධ්‍ය 139 පත්වීම් දෙන ලද සංඛ්‍යාව, දමිළ මාධ්‍ය 38යි. පත්වීම් ක්‍රියාත්මක වන දිනය 2021/1/4. පාසල් වර්ගයේ වයඹ පළාත් පාසල් පත්වීම් ලබා දෙන ලද සංඛ්‍යාව සිංහල මාධ්‍ය 277යි, දමිළ මාධ්‍ය 13යි. පත්වීම් ක්‍රියාත්මක වන දිනය 2021/5/3. පාසල් වර්ගයේ සබරගමු පළාත් පාසල් පත්වීම් ලබා දෙන ලද සංඛ්‍යාව සිංහල මාධ්‍ය 189යි, දමිළ මාධ්‍ය 3යි. පත්වීම් ක්‍රියාත්මක වන දිනය 2021/4/1. මධ්‍යම පළාත සඳහා තරඟ විභාගය පවත්වන ලද නමුත් අනුමත කාර්ය මණ්ඩලයේ ඉක්මවා ඇති බැවින් මධ්‍යම පළාත් ගුරු තනතුරු සංඛ්‍යා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙතින් සංශෝධනය කිරීමෙන් අනතුරුව බඳවා ගැනීම සිදු කිරීමට නියමිතව ඇත. හතර පිළිතුර දැනට පත්වීම් ලබා දී නොමැති මධ්‍යම පළාත සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙතින් අදාළ තනතුරු සංඛ්‍යාව සංශෝධනය කර අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව බඳවා ගැනීම සිදු කිරීමට නියමිතය. ආයන්න අදාළ නොවේ.
ගරු ඇමතිතුමා, හරි, මම ඔබතුමාට මේ පිළිබඳව පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ. මම විශ්වාස කරනවා ඒ බඳවා ගැනීම සියල්ලම ඒ තරඟ විභාගයෙන් සිද්ධ වෙන්නේ නැති කියලා. විශේෂයෙන්ම පහුගිය වසර එකමාරක් මේ රටේ පාසල් නැහැ, දරුවෝ ළමාකමට අවශ්‍ය ක්‍රියාකාරකම් නැතිකම සහ නොයෙකුත් හේතු නිසා ස්ක්‍රීන් භාවිතය පුංචි නිසා ඔබතුමා දන්නවා දරුවන් දැඩි මානසික පීඩාවන්ට ලක් වෙලා තියෙනවා. ඒ අතරේ දරුවෝ ලොකු අපයෝජනයන් සහ අපචාරවලට ලක් වෙච්ච අවස්ථාත් අපි පහුගිය කාලේ පුරාම දැක්කා. ඔබතුමා දකින්න ඇති ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිතුමාම කියලා තිබුණා ළමා අපචාර සහ අපයෝජන සම්බන්ධයෙන් විමසීම් ඇමතුම් 55,000කට වැඩිය ලැබුණයි කියලා මුල් කාර්තුවේ මේ අවුරුද්දේ. එතකොට මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙන්නේ. අපි දන්නවා උතුරේ යුද්ධයක් තිබිලා වුණත් අපේ රටේ මේ උපදේශණය කියන එකට ලොකු බර තැබීමක් සිද්ධ වෙන්නේ නැහැ. උතුරෙන් වැන්දබුව වුණා, දරුවෝ අහිමි වෙච්ච දෙමව්පියෝ ඉන්නවා, දෙමව්පිය හැමෙච්ච දරුවෝ ඉන්නෝ ඔය ආදි වශයෙන්. එනිසා මම ඔබතුමාට යෝජනාවක් කරනවා මේ වෙලාවේ, මගේ අතුරු ප්‍රශ්නේ නෙවෙයි, යෝජනාවක් කරනවා මේ පිළිබඳව ගැඹුරින් කල්පනා කරන්න. ඒ වගේම මේක දේශපාලන පත්වීමක් විදිහට දුන්නොත් මම හිතන්නේ අපිට අවශ්‍ය කාර්ය සිද්ධ කරගන්න පුළුවන් කියලා. එනිසා පිළිගත් විශ්වවිද්‍යාලවල උපදේශනය සම්බන්ධයෙන් උපාධි තියෙන, ඩිප්ලෝමා තියෙන, පුහුණුව තියෙන අයව මේ සඳහා පත් කරන්න පාසල්වල ශිෂ්‍ය අනුපාතයට හෝ විධිමත් ක්‍රමවේදයකට. ඒත් එක්කම අපචාර ගැන කියනකොට මම මතක් කිරීමක් කරන්නම්. හිඟුරක්ගොඩ ප්‍රදේශයේ චීවරධාරී විදුහල්පතිවරයෙක් දරුවන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පහුගිය දවස්වල උද්ඝෝෂණයක් තිබුණා. ඊයේත් මම දැක්කා පළවෙනිදා. ඒ පුද්ගලයා මේ වෙනකොට ඇප ලබා ඇවිත් තියෙනවා. නමුත් දෙපාර්තමේන්තුව විනය පරීක්ෂණයක් කරනවා නම් එයාගේ සේවය අත්හිටුවන්න ඕනේ. අත්හිටුවලා තමයි පරීක්ෂණ වෙන්න ඕනේ. නමුත් එය සිද්ධ වෙලා නැහැ. ඔබතුමාගේ අවධානය යොමු කරමින් මම මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, ඕලෙවල් විභාගයේ ප්‍රතිඵල ආවා. මම හිතනවා, මම සතුටු වෙනවා මාතලේ දිස්ත්‍රික්කයේ අපි විල්ගමුව තමයි 2015 උඩින් කලාප 99 99 වෙනි ස්ථානයේ හිටියේ. නමුත් අපි දැන් 75 වෙනි ස්ථානයට ඇවිල්ලා තියෙනවා විල්ගමුව. ඊළඟට මගේ නාවුල ඊට 76 වෙනි ස්ථානයට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි දැක්කා ඒ දවස්වල ඔන්ලයින් කරගන්න විදිහක් නැහැ. අඹන කියන ප්‍රදේශය ගත්තොත් එක තැනකට විතරයි, අඹන නෙවෙයි ඕපල්ගල, එක තැනකට විතරයි තිබුණේ ගරු ඇමතුමා. පැලක් හදාගෙන ළමයි එතන ඇවිල්ලා තමයි පාඩම් කරේ. හැබැයි අපි මේ වෙලේ දකිනවා මේ ප්‍රතිඵල මේ රටේ සමස්ත ගුරු ප්‍රජාවගේ ධෛර්යයෙන් ලැබිච්ච දෙයක්. මොකද ඒ අය ඔන්ලයින් අධ්‍යාපනය ලබා දුන්නා හැකි තරමක් රජයේ කිසිම බලපෑමකින් තොරව, සහයෝගයකින් තොරව ඒ අයගේ කැමැත්තෙන් තමයි ඒ ඔන්ලයින් අධ්‍යාපනයේ නැත්නම් මාර්ගගත අධ්‍යාපනයේ දරුවන්ට ලබා දුන්නේ. නමුත් මම දැක්කේ නැහැ රජයෙන් මේ ගුරුවරුන්ට ස්තුතියක් පළ වෙනවා. මම විපක්ෂයේ හැටියට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය වෙනුවෙන් මේ රටේ 240,000ක් වෙච්ච ගුරුවරුන්ටත්, 16,000 ඉක්මවන විදුහල්පතිවරුන්ටත් මේ දරුවන්ට විභාගය කරගන්න සහයෝගය ලබා දීම, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම ඔන්ලයින් අධ්‍යාපනයට මගේ ගෞරවය මම පුද කරනවා. ඒ වගේම ආණ්ඩුවෙන් ලැබුණේ කාලකන්ණි ත්‍රස්තවාදී වගේ කතා ඒ වගේ නම්බුනාම මම ඔබතුමාගෙන් අහන්නේ රුපියල් 5000ක් දෙනවයි කියලා කියන ඔන්ලයින් අධ්‍යාපනය කරනවා නම් ඒකෙදි කොන්දේසි 15ක් දාලා තියෙනවා. එතකොට මේ 240,000ම ගරු ඇමතුමා ඔන්ලයින් කරොත් ගුරුවරු මාසෙකට ඕන වෙනවා බිලියන 1.2ක්. දැන් මේ අයගේ වැටුප් විෂමතාවය ගැන කතා කරනකොට අපි දකිනවා මේ සමාජගත කරා මේ වැඩි සැල් මේ වැඩි වැටුප් ඉල්ලනවා වගේ ගුරුවරුන්ගේ ගෞරවයේ කෙලසන විදිහ දේවල් තමයි කතා කරේ. නමුත් මේ අය ඉල්ලන්නේ මේ අයට හිමි වැටුප. මේ ප්‍රශ්නේ දිගටම ඇදගෙන යෑම තුල ගරු ඇමතුමා ඇත්තටම මේ රටේ දරුවන්ගේ තමයි අනාගතේ විනාශ වෙන්නේ. මම ඔබතුමාගෙන් අහන්නේ මේ අයවැයෙන් ප්‍රශ්නේ විසඳනවා කියලා අපි දැක්ක කීප අවස්ථාවක් කියනවා. මේ වැටු විෂමතාවය ඉවත් කිරීම හා සංහෘත සේවාවක් කිරීම මේ අයවැයෙන් පසුව අහවල් දිනේදී කරනවා කියලා චක්‍රලේඛයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවද?
ගරු කථානායකතුමනි, දීර්ඝ පැහැදිලි කිරීමක් සහ ප්‍රශ්නයක් මතු කළේ. නමුත් ඉතාම කෙටියෙන් ඒකට පිළිතුරු දෙනවා නම්, පැහැදිලි කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම උපදේශනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා සහ දත්ත අනුවත්, චක්‍රලේඛන අනුවත්, පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව, පාසලේ වර්ගය අනුව උපදේශනය සඳහා ගුරුවරුන් ගුරුවරියන් ස්ථානගත කිරීම කරනු ලබනවා. ඒ සඳහා වඳවා ගැනීමේ ක්‍රමවේදය ඔබතුමියගේ ප්‍රශ්නයට පිළිතුරු තමයි මම මුලින් ලබා දුන්නේ. මධ්‍යම පළාතේ පමණක් ඉතිරිව තිබෙනවා. සේවක සංඛ්‍යාව වැඩි කරගත්තාන් පස්සේ පත්වීම් දෙන්න පුළුවන් විභාග තියලා තියෙනවා. දැන් උපදේශනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා උපාධියක් තියෙනවා. විශේෂයෙන්ම ඒක තමයි දැනට අපිට දකින්න තියෙන, ඊට අමතරව විවෘත විශ්වවිද්‍යාලයේ තමයි තියෙන්නේ. ඒ නිසා අපි ගුරුවරුන්ව උනන්දු කරනවා මේ පුළුවන් තරම් උපදේශනය ලබා දීමට කැමති ගුරුවරියන් විශේෂයෙන්ම බාලිකාවන් සඳහා මේ සඳහා උනන්දු කරවන්න. ඒ යටතේ තමයි අර බඳවා ගැනීම ටික කරනු ලබන්නේ. මමත් පිළිගන්න ඔබතුමී කියන කාරණය ශිෂ්‍ය උපදේශන ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම වෙනදාටත් වඩා COVID-19 වසංගතය තුළ දෙදස් විස්ස වර්ෂයේ පාසල් දින දර්ශනයේ දින දෙසිය දහයෙන් දින හැටපහ දරුව පාසල්ගේ. දෙදස් විසියකේ අද දක්වා ගන්නකොට ඔක්තෝම්බර් මාසි පළවෙනිද දක්වා මේ අවුද්ධ තින දින දෙසිය දාය හෝ දොළහ සංඛ්‍යාවෙන් පළවෙනි ටර්ම් එක විතරක් බස්නාහිර අයර අනිත් පළාත්වල ගියා. බස්නාහිර පළාතේ දරුව පාසල්ගේ දින පහයි. ඒක නිසා මේක විශාල අභියෝගයක්. ඒ නිසා තමයි රජයේ ක්‍රියාමාර්ගය ගත්තේ සමස්ත ගුරු ප්‍රජාව 247,000කට විදුහල්පතිවරුන් 16,000කට අනධ්‍යන කාර්ය මණ්ඩල සහ අධ්‍යාපන පරිපාලන සේවයේ 3,000කට ආසන්න සහ ගුරු උපදේශකවරුන්ට එන්නත ලබා දෙන්නේ. දැන් මේ වෙනකොට එන්නත ලබා ගැනීමට කැමති සියලු දෙනාට එන්නත් දීලා ඉවරයි. සති දෙක අවසන් වෙලාත් ඉවරයි. යම් අතපසුවීමක් වෙලා තියෙනවා නම් ඒකටත් අවශ්‍ය උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා ගුරුන්ගේ එන්නත් කරණයේ හේතුවක් කරගෙන පාසල් ආරම්භ නොසිටීමට හේතුවක් නැහැ. දැන් අධිරයන් යටතේ පාසල් ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා විසින් සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කළා. පළාත් බලධාරීන් සමග වැඩ පිළිලක් කරගෙන යනවා. හැබැයි මම විශ්වාස කරනවා ඔබතුමියත් ගුරුවරයෙක් හිටපු නිසා මේ මාස 7ක් ගෙදර ඉඳලා ඉන්න දරුවන්ට එකවර පන්ති කාමරයේ ගිහිල්ලා ඉගෙනීමේ කටයුත්තට පෙර ආතුව ඒ දරුවන් පාසලේ පන්ති කාමරයේ මානසිකත්වයට අපි සකස් කරන්න ඕනේ. ඒක සඳහා පෙරමුණ ගත යුත්තේ උපදේශනයේ පිළිබඳ ගුරුවරුන් සහ ඒ පිළිබඳව යම් ඔරියන්ටේෂන් එකක් කළා. දින දෙක තුනක් දරුවන්ගේ මනස හදන්න ඕනේ. විශේෂයෙන්ම ප්‍රාථමික අංශයේ දරුවන්ගේ පන්ති කාමරයේ ඉගෙනීම සඳහා අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමටත් දැන්ට කටයුතු කරගෙන යනවා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා කරුණු දැක්වීම සම්බන්ධයෙන්. ඊළඟට විල්ගමුව කලාපයේ මම හිතන්නේ මම 2005-14 අධ්‍යාපන ඇමතුමා ඉන්න කාලේ තමයි මම ගිහිල්ලා අපි සූර්ය කෝෂ වලින් ලබා දෙන විදුලියෙන් පවා ඔය කියන විල්ගමුව කලාපයේ පාසල් කීපයකට තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන දුන්නා. ඒක දුෂ්කර කලාපයක්. ඒ වගේම ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙන්න හෝ අර ටවර්ස් ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. කඳු සහිත ප්‍රදේශවල ඉතාම අමාරුයි කනෙක්ටිවිටි එක ගන්න. ඒක අධ්‍යාපන අමාත්‍යංශයේ ගැටලුවකට වඩා ඒක ටෙලිකොම් ආයතනයේ මගින් ලබා දෙන වැඩපිළිවෙලට තමයි ඔය පහසුකම් ලබා දෙන්නේ. කෙසේ වෙතත් අපි සූතිවන්ත වෙන්න ඕනේ විශේෂම ඔය කලාප දෙක. ඔබතුමියගේ වාර්තාව අනුව මම සොයලා බලන්නම්. ඒවා ඉහළට ඒම ගැන ඉතාම අපි සතුටු වෙන්න ඕනේ. විල්ගමුව සහ විශේෂම නාවුල කලාප කියන කලාප දෙකම. ඊළඟට ගුරුවරුන් ඔන්ලයින් කිරීම සඳහා අධ්‍යාපන ක්‍රමවේදයක් අපේ රටේ නැහැ. අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය තියෙන්නේ පාසලේ පන්ති කාමරේ ලබා දෙන අධ්‍යාපනය, සාමාන්‍ය අධ්‍යාපනය. ඔන්ලයින් ක්‍රමය මේ COVID-19 නිසා පාසල් වලට යම් ප්‍රමාණකින් හඳුන්වා දෙනු ලැබුවා. ඒ සඳහා දිරිගැන්වීමක් කළා අමාත්‍යංශයෙන් සහ පළාත් බලධාරීන්. හැබැයි ගුරුවරු ස්වේච්ඡාවෙන් තමයි ඒක කළේ. ස්මාර්ට් ෆෝන් එක පවා සමහර අය ලෝන් එකක් දාලා අරගෙන තමයි ලබා දුන්නේ. ඒ ගැන මම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා හැට අමාත්‍යංශය වෙනුවෙන් මාගේ ස්තුතිය. මම කොහොමත් මීට කලින් පළ කරලා තියෙන ගුරුවරුන්ට ඒවා මාධ්‍ය පළ නොවුනාට ඒ නිසා අපි අගය කරනවා මේ කටයුත්ත. ඊළඟට මේ ඔන්ලයින් සඳහා රුපියල් 5000ක් දීමට වඩා ඒ අතුරු වැඩසටහනක් තමයි මම දන්නා පරිදි අමාත්‍ය මණ්ඩලය මගින් තීරණය කළේ එළඹෙන අයවැය, ඒ කියන්නේ දලුසෙන්දා ප්‍රකාශයට පත් කරනු ලබන අයවැය යෝජනා ලබා දෙන තෙක් ගුරුවරුන්ව දිරිගැන්වීම සඳහා තමයි ඒ රුපියල් 5000ක දීමනාව අතුරු වැඩපිළිලක් හැටියට යෝජනා කරලා තිබ්බේ. ඉතින් ඒකේ ඒවා ලබා ගැනීම පිළිබඳව ඒවැය තොරතුරු ලබා ගැනීම පිළිබඳව ඒක අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තමයි පළාත් බලධාරීන් සමග කටයුතු කරන්නේ. එතකොට ඔබතුමිය කියන කාරණේ මමත් පිළිගන්නවා. මම ওই ගුරු ප්‍රශ්නේ විසඳීමේදී මම එවකට හිතුව අධ්‍යාපන ඇමතුමාට යෝජනා කළා මාසකට 1.2 බිලියන වියදම් කරනවා නම් මාස 4ට වියදම් කළාම බිලියන 5ක් විතර එනවා. ඊළඟ අවුරුද්දේ පුනරාවර්තන වියදම් නෙමෙයි ප්‍රාග්ධන යෙදුම් වලින් අඩු කළා. තව බිලියන 7ක් දැම්ම නම් බිලියන 12කින් 125% ප්‍රතිශතයකට අර 2018 වැටුප් පරිමාණය ලබා දෙන්න පුළුවන්. ඉතින් එවැනි ඉතින් මට තියෙන සීමිත වපසරියක් තුළ මම කටයුතු කරන්නේ. ඔය යෝජනාව ක්‍රියාත්මක කළා නම් මේ වෙනකොට අපිට ප්‍රශ්න ගණනාවක් අඩු කරගන්න තිබුණා. අපි ඉදිරි කාලයේදී බලමු. අපි ධනාත්මකව කල්පනා කරනවා. ගරු මුදල් ඇමතුමා 12 ඉදිරිපත් කරන අයවැයෙන් අද මාධ්‍ය මගින් වාර්තා කරලා තිනවා අධ්‍යාපන ක්ෂේත්‍රයට මුදල් වැඩිපුර ලබා දෙන්න සූදානමක් තිබෙනවායි කියන එක. ඒ නිසා අපි තව සතියක් බලමු ඒ සම්බන්ධයෙන්.
ඇමතුමා ඒකෙදි මට මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ නෙවෙයි පැහැදිලි කිරීමක් කරන්න මම අහන්නේ වැටු පිෂමතාවයේ ඉවත් කරලා චක්‍රලේඛයේ දෙනවාද? ඇත්තටම කියනවා නම් ඔබතුමාට අධ්‍යාපනයේ පටකින ඔබතුමාට අධ්‍යාපනයේ තේරෙනවා. අපිට තියෙන ගැටලුව අධ්‍යාපනයේ තේරෙන ඔබතුමාට ඇමතිකම නොදී මේ එක එක්කෙනාට දීම තුල මේ ප්‍රශ්නේ තව කුණු වෙනවා. ඒ නිසා මම ඔබතුමාට කියනවා පැහැදිලිව කියන්න මේ චක්‍රලේඛයක් මගින් හෝ වැටු පිෂමතාවයේ ඉවත් කරනවා එහෙම නැත්නම් සංවෘත සේවාවක් කරනවා කියන තහවුරුව දෙන්න ගුරුවරුන්ට.
සේවාවක් කිරීම සම්බන්ධයෙන් 2008 ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් තියෙනවා. ඒ සංවෘත සේවාවක් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන සේවාවන් අතර පොදු එකඟතාවයක් නැහැ. ගුරු සහ විදුහල්පති ශ්‍රේණීන් වල එකඟතාවයක් තියෙනවා. සමහර විදුහල්පති සංගම් පවා එකඟතාවයක් නැහැ. ඒ නිසා ඒක සාකච්ඡා මට්ටමේ පවතිනවා. සියලු දෙනා එකඟ නම් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා සංවෘත සේවාවක් කරන්න පුළුවන් ගුරු සහ විදුහල්පති සේවාව. මගේ ස්ථාවරය ඒක. දෙවෙනි කාරණේ තමයි එතකොට අර විදුහල්පතිවරුන් අර ස්ටාෆ් ග්‍රේඩ් එකේ නියමයකට ගත්තා නම් විදුහල්පතුන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක මේ සංවෘත සේවාව කරන්නේ වෙනත් රාජ්‍ය සේවාවන් එක්ක මිසක් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල නෙවෙයි. එතකොට විදුහල්පතිරුන්ට අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, ගුරු උපදේශක ඕනෑකට යන්න පුළුවන් පුරවරුන්ට. ඒ නිසා ඒක තමයි මේ සාකච්ඡා අවසන් වුණාම කරු ඇමතුමා මේ පිළිබඳ පියවරක් ගනීවි. දෙවෙනි එක චක්‍රලේඛනයක් ඉදිරිපත් වෙන්නේ චක්‍රලේඛනයේ නිකුත් කළ යුත්තේ මේ පිළිබඳව අවසානාත්මකව තීන්දුව ලබා ගැනීම පස්සේ වැටුප්තල සහ සියල්ල සඳහන් කරලා ඒකේ ප්‍රතිශතයක් නම් දෙන්නේ ප්‍රතිශතයත් එක්ක. ඒ නිවැරදි ගණන් කිරීම ගණනය කළා තමයි ඒක කරන්න වෙන්නේ. අයවැය ලේඛන යෝජනාව ඉදිරිපත් වුණාන් පස්සේ ඒක කිරීමට ඉඩකඩ තිබෙනවා.
කථානායකතුමනි, ගරු ඇමතුමනි, ඇත්තම ඒ ප්‍රශ්නය ගැන දිගට කතා කරන්නේ නැහැ. නමුත් ඔබතුමා දන්නවා මේ තියෙන ප්‍රශ්නේ උඩ ඒක දැවැන්ත ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එනිසායි කිව්වේ දැන් වැටුප් විෂමතාවය ඉවත් කරලා දෙනවද කියන එක. ඒගොල්ලන් මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡාවක් ඉල්ලනවා මේ සියලු දෙනා. මම ඔබතුමාට මැදිහත් වෙන්න කියලා හිතනවා කියනවා. ඒ සාකච්ඡාව ලබා දෙන්න කටයුතු කරන්න. එහෙමනොත් බොහෝ විට ওই ප්‍රශ්නේ විසඳා ගැනීමට හැකියාව ලැබේ. දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමනි, අපි දැක්ක පරිපාලන සේවයේ 80ක් හෝ යම්කිසි සංඛ්‍යාවක් පුහුණුවක් සඳහා විදේශගත කරන්න යනවායි කියලා. එතනදී අපි දැක්කා ඒ පිළිබඳව කතා කරපු ඇතැම් අයට බොහොම නරක විදිහේ ප්‍රතිචාරාත්මක තත්ත්වයන්, විශේෂයෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රභාත් ඒකනායක පීඨාධිපතිතුමාට පවා කැත විදිහට, නරක විදිහට අපහාස මුඛයෙන් අමාත්‍යංශයෙන් ප්‍රතිචාර දක්වලා තිබුණා. ඒතර මම ඔබතුමාගෙන් අහනවා පරිපාලන සේවයේ මේ විදේශගත පුහුණුව පිළිබඳව පැහැදිලිමක් කරන්න, ඒ වගේම උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ඊයේ පෙරේදා ඔබතුමාලා චක්‍රලේඛයක් නිකුත් කරලා තිබුණා. මේක ගැනත් පැහැදිලි කරන්න, මේ ගුරු අරගලය මේ එහෙම නැත්නම් මේ ගුරුවරු කරගෙන යන මේ தত্ত্বය ගුරුවරුන් ධනගස්සන ආණ්ඩුව ගත්ත පියවරක්ද කියන එකත් පැහැදිලි කරන්න කියලා මම ඉල්ලා
සිටිනවා. ප්‍රශ්න තුනක් තියෙනවා මේ ප්‍රශ්නේ. පළවෙනි එක තමයි උපාධිධාරී අභ්‍යාසලාභින් බඳවා ගැනීම. මේ වෙනකොට තිබෙන තොරතුරු අනුව පළාත් මට්ටමේ ගත තොරතුරුත් එක්ක 18,000ක් පමණ, හරියටම කියන්න බෑ 18,000ක පමණ උපාධිධාරීන් අභ්‍යාසලාභින් හැට පාසල් ගත කරලා තියෙනවා. මේ 18,000ම ගුරු සේවයට කැමති අයත් නෙවෙයි. මේන් කොටසක් කැමති, බහුතරය සමහරු අකමැතියි. හැබැයි ගුරු සේවයට කැමති අය අධ්‍යාපන ක්ෂේත්‍රේනෝ වෙනත් අමාත්‍යංශයන අනුයුක්ත කරලා තියෙනවා. හැබැයි කැබිනට් එකට ගිය පත්‍රිකාවක් මගින් කැබිනට් අනුකමිටුව, විශේෂයෙන් එස්ටැබ්ලිෂ්මන්ට් කමිටි සබ් කමිටි එකෙන් ගත්ත තීන්දුව අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඒක යොමු කළා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ලැබුණු උපදෙස් අනුව යම් ක්‍රමවේදයක් සකස් කළා තිනවා මේ අය හඳුනා ගැනීම සහ පත්වීම් දීම සම්බන්ධයෙන්. ඊට අමතරව ගරු අධ්‍යාපන ඇමතුමාම සභාපතිත්වයේ දරන ගරු වාසුදේව නානායක්කාර ඇමතුමත්, ගරු ජනක දෙන්නකොන් ඇමතුමාගේ සහභාගීත්වයෙන් 53,000ක්ම අභ්‍යාසලාභී උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් මාස 3ක් ඇතුළත ලබා දීම සඳහා දැනට සති දෙකකට පෙර අමාත්‍ය මණ්ඩල තීන්දුවක් ගත්තා. ඒ කමිටුව දැන් රැස්වීමට නියමිතව තිනවා. අභ්‍යාසලාභී ගුරුවරුන්ගේ ප්‍රශ්නය සඳහා දැන් ඒක අධ්‍යයනය කරගෙන යනවා. අදාළ නිරීක්ෂණ ඉතාම කඩිනමින් ඒ කමිටුවට ලබා දෙනවා. එතකොට අභ්‍යාසලාභී උපාධිධාරී ගුරු සේවයට යෙදීම පිළිබඳ ප්‍රශ්නය අපිට ප්‍රශ්නයක් නොමැති විසඳ ගන්න පුළුවන්. එක. දෙවෙනි කාර්යය මට මතකත් නැහැ ඔබතුමිය හබුද. අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් කණ්ඩායමක් දැන්නේ මීට ඉහතදී, මීට සෑහෙන කලකට පෙරදී විදේශ ආධාර ලැබුණු ආධාර යටතේ ලැබෙන ව්‍යාපෘතියකින් විදේශ ශිෂ්‍යත්ව පුහුණුව සඳහා තෝරාගෙන තිනවා යම් පිරිසක්. ඒ තෝරා ගැනීම පිළිබඳව යම් යම් ප්‍රශ්න ගැටලු තියෙනවා. ඒ නිසා ඒ අවසානාත්මක තීන්දුවක් ලබා ගැනීම සඳහා නැවත ඒ සඳහා අධ්‍යයනය කිරීමට අමාත්‍යංශ ලේකම් විසින් දැනට කටයුතු කරගෙන යනවා. ඒක අවසානාත්මක ලේඛනය නෙවෙයි. මම කනගාටු වෙනව කවුරුන් හෝ, මොකද මම ඉන්නේ රාජ්‍ය අමාත්‍යංශයේ, නමුත් අමාත්‍යංශයේ කවුරුන් හෝ යමක් කිව්වද කියලා දන්නේ නැහැ. ඒ පිළිබඳව මතු කරපු අයට, ඇත්ත වශයෙන්ම මතු කරපු අයට ස්තුතිවන්ත වෙනව නිවැරදිව වරගැනීමට අවස්ථාවක් ලැබීම ගැන. ඒක තමයි මගේ ස්ථාවරය. තුන්වෙනි කොබතුමී මොකක්ද ඇහුවේ?
මං හිතන්නේ ඒක සහ මේ බඳවා ගැනීම මේ ගුරු අරගලයේ කෙරෙහි
බලන්නේ. ගුරුවරුන්ගේ ප්‍රශ්නේ විසඳීම සඳහා ධනාත්මකව ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. ඇමති අනුකමිටුමගින් තම සාධනීය ලක්ෂණ සහිත තීරණයක් දීලා තිබුණා. ඒ තීරණය කැබිනට් එක අනුමත කළා තිනවා. ඒ මුල්්‍ය ප්‍රශ්න විසඳීම සඳහා ඇයවෙන් කටයුතු කරනවා.
ඔබසුති හේෂා විතානගේ මන්ත්‍රීතුමා අග්‍රාමත්තුමගේ ඇසීමට
මං ආනෝකරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි, එක ඔව් දෙක හයිසිය තුනකි එක ඔව් දෙක ඉන්දියාව ෆිල්ම් හෙරිටේජ් ෆවුන්ඩේෂන් ඇන් ඉන්ටර්නැෂනල් ෆෙඩරේෂන් ඔෆ් ෆිල්ම් ආකයිව් අංක තුන චිත්‍රපට සංරක්ෂණය පිළිබඳ විදේශ පුහුණුව ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව පහයි. අදාළ නොවේ. ගරු කතානායකතුමනි, ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා පිළිතුර ලබා දීම සම්බන්ධව. මම පළවෙනි පිළිතුර ඊට අදාළව ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔබතුමා 603ක් කියලා කියපු ගාන මතන මේ දක්වා රට තුල සංරක්ෂණය කරපු චිත්‍රපට සංඛ්‍යාව වෙන්නේ නැති සම්පූර්ණ. ඒතර මම ගරු ඇමතුමාගේ අහනවා, අපි දන්නවා මීට වඩා පෞද්ගලික අංශය පවා චිත්‍රපට සංරක්ෂණය කිරීමේදී යම් කිසි ආකාරයක මැදිහත්වීමක් වෙන ඕනෑකමක් තියෙනවා. ඔබතුමා අමාත්‍යවරයා විදියට කෙටි කාලයක් වෙන්නේ, අපි ඉතිහාසය පුරා ගත්තම මේ වගකීම දරපු අමාත්‍යවරු මේ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද? ඔබතුමා සෑහීමට පත් වෙනවද මේ සංරක්ෂණ ක්‍රියාවලිය තුළ දැනට සංරක්ෂණය කරලා තියෙන චිත්‍රපට සංස්ථාව ප්‍රමාණය ගැන?
ගරු කතානායකතුමනි, මේ වෙනකොට 203ක් වන්නේ රාජ්‍ය ජාතික චිත්‍රපට සංස්ථාවෙන් 270කුත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් 215කුත්, පෞද්ගලික එකතුන් හැටියට 18කුත් ලබාගෙන තමයි මේ සංරක්ෂණය කරලා තියෙන්නේ. ඔබතුමා අහනවා මගෙන් සෑහීමකට පත් වෙනවද කියලා. සෑහීමකට පත් වෙන්නේ නැහැ. ගරු කතානායකතුමනි, එතකොට මේ සඳහා අවශ්‍ය කරන පහසුකම් දැන් මේ වෙනකොට අපි ලබා දීගෙන යනවා. විශේෂයෙන්ම අපිට රසායනාගාර පහසුකම් නැහැ. දැන් ඒ රසායනාගාර පහසුකම් ඇති කරමින් පවතිනවා. මේ ආදී ඒ වගේම පුහුණු වෙච්ච කාර්ය මණ්ඩලය අපි ඇති කරගත යුතුයි. ඒ එක්කම NVQ 6 මට්ටමේ පුහුණුව ලබා දීලා ඒ සුදුසුකම් එක්කත් මේ කාර්ය මණ්ඩලය පුරුදු පුහුණු කරලා මේ කටයුත්තට යොදවන්නයි බලාපොරොත්තු වෙන්නේ.
ඇමතුමාගෙන් මම දැනගන්න කැමතියි මේ දෙවැනි අතුරු ප්‍රශ්නයට අපේ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විදියට. ගරු ඇමතුමනි, ඔබ දන්නවා මේ වෙනකොට අවුරුදු 2කට ආසන්න කාලයක් මේ කොරෝනා වසංගතය හමුවේ රටේ සියලුම කර්මාන්ත කඩාවැටලා. ඒ අතර ප්‍රධාන කර්මාන්තයක් චිත්‍රපටි කර්මාන්තය. මේ චිත්‍රපටි කර්මාන්තය ගත්තට පස්සේ අපිට පේන පිරිසට වඩා නොපෙනෙන පිරිසක් ජීවිකාව කරගන්නවා. ඔබ දන්නවා ලයිට් එක අල්ලන මිනිස්සුයගේ ඉඳලා කැමරාකරණය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, රංගන ශිල්පීන්, වේශ නිරූපණ ශිල්පීන් මේ වගේ විශාල පරාසයක් තුල යනවා. ටෙලිනාට්‍ය වලත් එහෙමයි, සංගීත ශාස්ත්‍රයේත් එහෙමයි. ගරු ඇමතුතුනි, මම දන්නවා ඔබ මේ කාරණාව ගැන ඉතා සංවේදී අමාත්‍යවරේ. නමුත් ගරු ඇමතුතුනි, අපි දැක්ක විටින් විට ඔබේ ආණ්ඩුව යම් කිසි යෝජනාවල් ගෙනාව චිත්‍රපට කර්මාන්තකරණයේ යෙදෙන අයගේ ඒ කර්මාන්ත කඩාවැටීමේ ණය පාසුකම් දෙනවා, අඩු ඔලී යටතේ ආධාර දෙනවා කියන කාරණාව. නමුත් මේ වෙනකොට මේ රංගන ශිල්පීන් මේ මේ මම කියපු අර මේ හා සම්බන්ධ ගායක ගායිකාවෝ රංගන ශිල්පීන් එතකොට අධ්‍යක්ෂකවරු සහාය අධ්‍යක්ෂවරු මෙන්න මේ කණ්ඩායම කඩා වැටලා තියෙන තමන්ගේ ජීවිකාව තමන්ගේ වෘත්තීය කාරණා වෙනුවෙන් ඒ අසාධාරණයට පත්වලා තියෙන ඒ අපේ රටේ සමස්ත සමාජයේම සතුටු කරන මේ පිරිස වෙනුවෙන් ආණ්ඩුව අරගෙන තියෙන ක්‍රියාමාර්ග ගැන සෑහීමටපත් වෙන්න බෑ අපි අහනවා දැන් මේ වෙනකොට කොරෝනා යම් පාලනයක් තියෙන නිසා ඔබතුමා ඒ වෙනුවෙන් යම් පියවරක් ගන්න කටයුතු කරනවද මොකද අපි දැක්ක ඉතිහාසයේ සමහර සිද්ධිවලදී කරු ඇමතුමනි ගෞරවයක් දෙන්න ඕන වෙලාවට ඔබතුමාලේ ගෞරවය දෙනවා වගේ පෙන්වනවා අමරදේව මැතුමා මේ රට රහින් වෙච්ච වෙලාවේ එතුමා වෙනුවෙන් යම් කිසි අපි දැක්කා මොනවාද අනුස්මරණ ශාලාවක් හදනවා ව්‍යාපෘති කරනවා දැන් කැලෑවැදිලා ගිහිල්ලා ඉතින් අපි අහනවා මේ රටේ කලාකරුවන් වෙනුවෙන් කලාකාරියොත් ඉන්න ඔබේ ආණ්ඩුවේ කලාකරුවන් වෙනුවෙන් කතා කරන්නෙම නැහැ ඔවුන් වෙනුවෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් මේ වෙනකොට අරගෙන තියෙද ඉදිරියේදී ඊට කඩිනමින් ගන්න කටයුතු කරනවාද කියන කාරණාව දැනගන්න කැමතියි
ගරු කතානායකතුමනි ඔබතුමාට මේ මම කැමතියි ගරු කතානායකතුමා මගෙන් ගරු මන්ත්‍රීතුමාගෙන් අහන්න ඔබතුමාට අවශ්‍ය දීර්ඝ පිළිතුරක්ද කෙටි පිළිතුරක්ද
මං ඉදන්නේ මට වඩා වැදගත් වෙනවා ගරු ඇමතුමනි දීර්ඝ පිළිතුරක් දුන්නා නම් රටේ මේ මේ හා සම්බන්ධ අපේ ශිල්පීන් මේ අදාළ කට්ටිය අවබෝධයක් ලබා ගන්න ඔබතුමා ඉන්න මතය ගැන
අරු කතානායකතුමනි මේ කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ මුලින්ම පහර වැදුනේ කලාකරුවන්ට සහ ශිල්පීන්ට මේ මෙවැනි වසංගත තත්ත්වයක් යටතේ අවසානයේම යම් ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ලැබෙන්නේ කලාකරුවන්ට සහ ඒ ශිල්පීන්ට අපි කනගාටු වෙනවා අපිට ඉල්ලන සියලු දේම දෙන්නට බැරි වුණා අපි යම් ණය ක්‍රමයක් ක්‍රියාත්මක කළා නමුත් ඒකත් අපිට නවත්වන්නට සිද්ධ වුණා කැබිනට් අමාත්‍යවරයා හැටියට ගරු අග්‍රාමාත්‍යතුමා මේ පිළිබඳව විමසීමෙන් අලුත් වැඩපිළිවෙලක් නිර්මාණය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනකොට ඒ පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරගෙන ප්‍රසංග නැවත පැවැත්වීම වෙනුවෙන් චිත්‍රපටි ශාලාවන විවෘත කරලා ඒ කටයුතු කරන්න. ගමේ ගොඩේ තොයිලයක් වලියක් මේ වගේ දේවල් කොයි ආකාරයටද ක්‍රියාත්මක කරන්නට පුළුවන් මෙන්න මේ වැඩපිළිවෙල මේ වෙනකොට දැන් අපි සාකච්ඡා කරන්න ක්‍රමින් පවතිනවා ඒ වගේම ඉදිරි සතිය ඇතුළත සති දෙක ඇතුළත සෞඛ්‍ය බලධාරීන් සමගත් ඒ කටයුත්ත කරනවා එමා විශ්වාස කරනවා අපි සතුටු වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමා කිව්ව ආකාරයට යම් යම් දුර්වලකම් තියෙනවා අඩුපාඩු තියෙනවා අපි සතුටු වෙන්නේ නැහැ කලාකරුවන්ට සහ ශිල්පීන්ට ලබා දුන් සානයන් පිළිබඳව ඒක අපි බොහොම විවෘතව කියන්නේ. දැන් මීට වැඩිය සහන කලාකරුවන් සහ ශිල්පීන් වෙනුවෙන් ලැබිය යුතුයි. මේ අයවැයෙන් අපි බලාපොරොත්තු වෙනවා. සංස්කෘතික අමාත්‍යාංශයේ හැටියටත් බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යාංශයේ හැටියටත් ඒ වගේම අපේ රාජ්‍ය අමාත්‍යාංශයටත් ඒ අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන ලැබෙවිය කියලා. එතන ඉඳන් අපිට පටන් පට ඒ කටයුත්තත් ඉදිරියට ගෙනියන්න පුළුවන් ලබන අවුරුද්දටත් ඔබතුමාලගේ අදහස් යෝජනා අපි ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා.
සරි ඉවර ප්‍රශ්න දෙකම ඔබතුමාගේ අවසානයි. ඔව් විතානේ ගමන්.
ගරු ඇමතුමනි මම හිතනවා මේක මේ පාර්ලිමේන්තුවේ ඉන්න කවුරුත් කැමති කාරණාවක්. අපේ රටේ තරුණ පරම්පරාවේ අලුත් ගායිකාවක් තරුණ ගායිකාවක් අද ජාත්‍යන්තරයට ගිහිල්ලා තියෙනවා. ඒ මම හිතන ලංකාවට වැඩිය ජාත්‍යන්තරේ ඉන්දියාව විශේෂයෙන්ම ඒ ගායිකාවට ආදරය කරන රොහානි යොහානි සිල්වා ගායිකාව. ඒ තරුණ ගායිකාව වෙනුවෙන් අපි රජයක් විදියට මං හිතන්නේ කිසිම දෙයක් කරලා නැහැ මේනකොට දැනෙන දෙයක් පෞද්ගලික රූපවාහිනි මාධ්‍ය වලින් දෙන හයිය විතරයි අපිට පේන්නේ මම සංස්කෘතික කටයුතු ඇමතුමා විදිහට කියනවා මේක වටිනාකමක් අපේ රට මේ වැඩිලා තියෙන වෙලාවක මං හිතන්නේ ජාත්‍යන්තරයේ කතා බහට ලක් වෙන තැනට අරන් ගියපු මේ තරුණ ගායිකාව යොහානි සිල්වා වෙනුවෙන් ආණ්ඩුවෙන් කළ යුතු යුතුකමක් තියෙනවා මේ වෙලාවේ ඒ වෙනුවෙන් යම් දෙයක් කරන්න අදහස් කරනවද කියන කාරණාවත් ඔබතුමා මතක කරොත් වඩා වැදගත් වෙනවා
ගරු කතානායකතුමනි අනිවාර්යයෙන්ම මේ වෙනකොටත් ඒ කටයුතු ගරු අමාත්‍යවරයා හැටියට ගරු අග්‍රාමාත්‍යතුමා ආරම්භ කළා තියෙනවා රාජ්‍ය සම්මානයකින් මේ කලාකාරිනියට ඒ ගෞරව උපහාර පුද කරන්නටත් එතෙන් පටන් අලුත් වැඩපිළිවෙලක් යටදී ගරු කතානායකතුමනි ඔබතුමා දන්නවා අපේ රටේ මේ කලාවට සම්බන්ධ විශේෂයෙන් ඒ කෘති සංරක්ෂණය කිරීම හෝ ඒ අයටගේ අයිතිය තහවුරු කිරීමේ වැඩපිළිවෙලක් නැහැ. අන්නේ වැඩපිළිවෙල දැන් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේ වැඩපිළිවෙල තුලිනුත් මෙවැනි කලාකරුවන්ගේ අයිතීන් ආරක්ෂා වෙන වරප්‍රසාද ආරක්ෂා වෙන වැඩපිළිවෙලත් අපි නිර්මාණය කරන්නට ඕන. අපි එක වෙලාවක් විතරක් සම්මානයක් උද කරලා එහෙම නැත්නම් එක වෙලාවක් විතරක් වේදිකාවක් උඩ ගෞරවය පුද කරලා කලාකරුවෙක්ව සතුටු කරන්න බෑ. ඒ ක්‍රමවේදයන්ට අපි එකඟ නැහැ. ජීවිතේ පුරා ගෞරවයක් අභිමානයක් එක්ක ඒ කලාකරුවාට කලා කටයුතු වල යෙදීමේ වැඩපිළිවෙලයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ කලාකාරිනියටත් යොහානිටත් අපි අනිවාර්යයෙන්ම මේ ගෞරවය පුද කරනවා. ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට මෑතකදී ගෙනියපු කලාකාරිනිය හැටියට අපි ඒ කලාකාරිනියට අපගේ ගෞරවය පුද කරමින් එතුමියටත් විශේෂයෙන් ඒ කළ යුතු ආකාරයේ ගෞරව උපහාර පුද කරමින් කලා ක්ෂේත්‍රයේ සියලු දෙනාටම අභිමානයක් ඇතුව ජීවත් වීමේ වටපිටාව නිර්මාණය කරන්නයි බලාපොරොත්තු
වෙන්නේ. ඔව් මිස්ටර්. අමර කීටි අතකොරණ මැතිතුමා දිවර මැතිතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි ගරු අමර කීටි අතකොරණ මැතිතුමා විසින් අසන ලද ප්‍රශ්නේ A1 2019 වර්ෂයේදී නිෂ්පාදනයේ මෙට්‍රික් ටන් 90340යි අවශ්‍යතාවයේ මෙට්‍රික් ටන් 150000ක් මෙට්‍රික් ටන් 102000ක් අතර ප්�රමාණයක් අවශ්‍යතාවයේ තියෙනවා. A2 අනුරාධපුර දිස්ත්‍රික්කය A3 75000ක් පමණ A1 මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ ජීවිකාව කරගත් පවුල් ප්‍රමාණය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 6000ක් පමණ A2 සාමාන්‍ය වශයෙන් මෙට්‍රික් ටන් 760ක් පමණ A3 ඔව් ප්‍රධාන ජලාශ 5යි මධ්‍යම ජලාශ 3යි කුඩා පරිමාණ 76යි කාලින ජලාශ 90යි විල්ලු 8යි හැමුණුම සභාගත කරන ඔබතුමාගේ දැන ගැනීම සඳහා A1 2015 වර්ෂයේ මත්ස්‍ය ඇඟිල්ලන් ප්‍රමාණය ලක්ෂවලින් ලක්ෂ 29.2යි මිරිදිය ඉස්සන් පසු කීටන් ප්‍රමාණය ලක්ෂවලින් ලක්ෂ 15.9යි මේ සියලුම ගණන් තියෙන ලක්ෂවලින් 2016 42.4යි ඉස්සන් 57යි 2017 61.3යි මත්ස්‍ය ඇඟිල්ලන් ඉස්සන් පසු කීටයන් 64.2යි 2018 139යි මිරිදිය ඉස්සන් 75.6යි 2019 මත්ස්‍ය ඇඟිල්ලන් 58.6යි මිරිදිය ඉස්සන් 35.4යි A2 2015 වර්ෂයේ නිෂ්පාදනයේ ලක්ෂවලින් 7160යි 2016 3530යි 2017 8310යි 2018 11600යි 2019 9960යි A3 ඔව් A4 පැන නොනගී ඔව් ජලාශවල නොමිලේ මත්ස්‍ය ඇඟිල්ලන් තැන්පත් කිරීම නිසි ක්‍රමවේදන අනුකූලව මත්ස්‍ය අස්වැන්න නෙලීම අඟල් 3.5ට වැඩි ඇස් සහිත දැල් මසුන් ඇල්ලීමට භාවිතා කිරීම ජලාශවල මසුන් ඇල්ලීමට යාමට හා ගොඩේමට වේලාවන් නියම කිරීම
අල්ලන මාළු සෑම කිලෝග්‍රෑම් එකකට රුපියල් 20 බැගින් එකතු කර දීවර සමිතිය විසින් අරමුදලක් උඩනංවා එමගින් නැවත ජලාශයේ මත්ස්‍ය ඇඟිල්ලන් තැන්පත් කිරීමට කටයුතු කිරීම ජලාශවල වගාපාදක දීවර කර්මාන්තයේ වැදගත්කම හා තාක්ෂණික දැනුම ලබා දීම හා දැනුවත් කිරීම දීවරයන්ගේ සහභාගීත්වයෙන් ජලාශයේ විධිමත් කළමනාකරණයක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම මිරිදිය යාත්‍රා ලියාපදිංචි කර දීවරයන්ට මෙහෙයුම් බලපත්‍ර ලබා දීම දීවර පනතර අනුව නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම පැන නොනගී
ගරු ඇමතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දීවර ජනතාව වෙනුවෙන් ඔබතුමා අමාත්‍යංශයේ බාරගත්තයින් පස්සේ විශාල සේවාවක් ඉටු කරනවා විශේෂයෙන්ම විසිතුරු මත්ස්‍ය වගා වැඩ කටයුතු සඳහා තරුණයන් දිරිගන්වලා ඒ ව්‍යාපෘති ඉතාම සාර්ථකව කරගෙන යනවා විශේෂයෙන් මම ඔබතුමාගෙන් අතුරු ප්‍රශ්නයක් විදිහට අහන්න කැමතියි දැනට ඩොලර් සංචිත සීමා කළා තියෙන අවස්ථාවක අපි ආනයන කරන ලයිස්තුවේ තියෙනවා සැකසු මත්ස්‍ය ෆිෂ් පිලට් එක මේක මම නියෝජනය කරන මින්නේරි ආසනයේ දීවර සංස්ථා සංකීර්ණ ඉතාම සාර්ථකව මේ ෆිෂ් පිලට් එක හදලා විශාල ආදායමක් ඉපදවා ගත්තා නමුත් දැන් වසර ගණනාවක් තිස්සේ ගරු ඇමතුමනි ඒ සංකීර්ණයේම වල් බිහි වෙලා විනාශ වෙලා තියෙනවා මේක නැවත ආරම්භ කරන්න අවස්ථාවක් තියෙනවද කියලා
ඔබතුමාට ඒ ප්‍රශ්නය මුකිරීම පිළිබඳව අපි මේ පිළිබඳව ගරු කතානායකතුමනි මින්නේරිය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ තියෙන පරිශ්‍රය පෞද්ගලික රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් වශයෙන් අභිලාෂ කැඳවලා නැවත ඒ කටයුත්ත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම පසුගිය කාලයේ සීමාවකින් තොරව රටට මත්ස්‍ය සම්පත ආනයනය කිරීම නිසා අපේ අපනයන ආනයනය පරතරය ඩොලර් මිලියන 20කට වඩා අඩු ප්‍රමාණයකට වැටලා තිබුණේ. නමුත් මේ අවුරුද්දේ නැවත වතාවක් 2014 තමයි අපි වැඩිම අපනයන පරතරය ලබා ගත්තේ විශේෂයෙන්ම දීවර ආශ්‍රිත නිෂ්පාදන අපනයනය තුලින් අපි ඒ වෙලාවේ ඩොලර් මිලියන 122ක පරතරයක් තිබුණා. ඒක පසුගිය කාලේ ඩොලර් මිලියන 20ට පමණ අඩු වෙලා තිබුණා. මේ අවුරුද්ද නැවත වතාවක් අපි ඩොලර් මිලියන 100ක පරතරයක් තියෙනවා. ඉහළම අපි අපනයන ආදායමත් ලබාගෙන තියෙනවා. ඒ වගේම අපි දේශීය වශයෙන් නිෂ්පාදකයන් වැඩි කිරීම නිසා මම හිතනවා මේ ආනයනයේ ප්‍රමාණය ඉදිරියේදී අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඔබතුමා කිව්ව ආකාරයට මින්නේරිය මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වගේම අපි අනිකුත් හැම දිස්ත්‍රික්කයක්ම මිරිදිය මත්ස්‍ය වගාය වර්ධනය කිරීම සඳහා මිලියන 390ක මුදලක් වැඩිම මුදල පසුගිය අයවැයෙන් අපිට වෙන් කළ දුන්නා. ඒ තුලින් අයි බලාපොරොත්තු වෙන ලැබෙන නිෂ්පාදනය තුලින් මේ කර්මාන්තශාලා දියුණු කරගෙන ඒ අවශ්‍ය පහසුකම් ටික ලබා දෙමු.
ස්තුතිගරු ඇමතුමනි, මගේ දෙවනි අදුරු ප්‍රශ්නය මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ඒ වගේම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ වැව් විශාල ප්‍රමාණයක් අලුතින් ප්‍රතිසංස්කරණය කරමින් ඒ වැව් ටිකට ඉදිරි දැන් මාස් කන්නේ. එතකොට වර්ෂාව පතිත වෙන අවස්ථාව මේ මාසේ ඉඳලා මේ වැව් ටික පිරිලා ඉතිරිලා යනවා. ඒ අවස්ථාවන් වල මේ වැව් සඳහා මත්ස්‍යයන් ලබා දීමේ වැඩපිළිවෙලක් තියෙනවද කියලා මම අහන්න කැමතියි.
ගරු කතානායකතුමනි, මේ වන විටත් විශේෂයෙන්ම වාරි සෞභාග්‍ය ක්‍රමයේ යටතේ ඒ සංරක්ෂණය වෙන සහ විශේෂයෙන් ප්‍රතිසංස්කරණය වෙන සහ අලුතෙන් ඉදිවෙන වැව් පිළිබඳව අපිව දැනුවත් කරලා තියෙනවා. ඒ පිළිබඳව නාරායතනය සහ නැක්ඩායතනය පරීක්ෂණ කරලා ඒ ජලාශවල තැන්පත් කිරීමට සුදුසුකම අනුව තමයි අපි මත්ස්‍ය පැටවු තැන්පත් කිරීමේ කටයුත්ත සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි දැනටමත් ඊළඟ අයවැයෙන් මුදල්ලක් වෙන් කරන්න මුදල් අමාත්‍යතුමාත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඒ සඳහා අපිට මුදලක් වෙන් කරනවා කියන එක දැනුවත් කරලා තියෙනවා.